සාදු. දෙදහස් දාහත වසරේ දෙවැනි මාසේ 12 වෙනිදා සත්‍ය ස්වභාවිකයි, ස්වභාවිකත්වය සත්‍යයි. ස්වභාවිකත්වයට පත්වීමටයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ. ධර්ම අවබෝධය කියලා කියන්නේ ස්වභාවිකත්වයට. එහෙම නැත්නම් තථාගතත්වයේ කියන වචනේ තුල තියෙන්නේ ස්වභාවිකත්වය කියන වචනයමයි. තත්තාකාරය ස්වභාවිකත්වය. සත්‍ය ස්වභාවිකයි, ස්වභාවිකත්වය සත්‍යයි. ලෝකේ මිනිස්සුන්ට පැමිණෙන්නට පුළුවන් උපරිම තත්වය ස්වභාවිකත්වය. ඔබ අස්වාභාවික වෙනවා. කොහොමද? මම කියා කෙනෙක් වෙන් කරගෙන දකින නිසා, අසන නිසා, සිතන නිසා අස්වාභාවික වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කැමති දේ සිතන්නට හැකියාව තිබුණත් අපි විශේෂයෙන් අවබෝධ කරගත යුතු ධර්මයක් හැටියට මේ සත්‍ය අවබෝධය කරන්න ඕන. ආර්ය උතුමන්ට සාමාන්‍ය විදියට හිතන්න පතන්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. ඒ විශේෂයෙන් අවබෝධ කරගත්ත ඥානය. සාමාන්‍ය පුදුන් අයට සාමාන්‍යයෙන් හිතන්න විතරයි පුළුවන්, විශේෂයෙන් ලෝකේ දකින්න බෑ. ඒ නිසා ධර්මයේ උපදේශය, අනුශාසනය, අවවාදය වෙන්නේ, උපදේශය වන්නේ ස්වභාවික වන්න. ඔබ ස්වභාවික වන්න. එක් කාරණයක් ඔස්සේ වුවද සමස්ත ලෝකයම දකින්න පුළුවන්. බලන්න දැන් ඒ භාවනාවක් වශයෙන් යොදාගෙන වඩපු ඒ කාරණය තුල තියෙන මුළු ත්‍රිපිටකයම තියෙනවා. මුළු විශ්වීය ධර්මයම තියෙනවා. සියල්ල අවබෝධ කරගන්නට අවශ්‍ය කරන සියලු දෑ ඒ තුළ තියෙනවා. ඔබ මතක තියාගත්තාම හරි, ඔබ කාරණය අවදි කරගත්තොත් ආධ්‍යාත්මය තුළ හොඳයි. කුමන්ද කාරණේ? සත්‍ය ස්වභාවිකයි. සත්‍ය ස්වභාවික නම් මම දැන් බලන්නයි තියෙන්නේ. මම අස්වාභාවිකයි. කොහොමද මම අස්වාභාවික වෙලා තියෙන්නේ? මම පෞද්ගලික කරන්නේ ඉන්නවා. අපි පුජ්‍යලයෙක්ගෙන් පුජ්‍යලයෙක් අරගෙන අපි ගෙවල් දොරවල් වෙන් කරගෙන තිබුණට මේ ස්වභාව ධර්මයෙන් අපිට කිසි දෙයක් මිලදී ගන්න බෑ. ස්වභාව ධර්මයෙන් කිසි දෙයක් අපිට අත්පත් කරගන්න බෑ. පැහැදිලිනේ? පුජ්‍යලේකෙන් පුජ්‍යලේකට විතරයි ඒක. එහෙමනම් අපි මේක අත්හරින්නේ පුජ්‍යලේකට නෙමෙයි, අපේ අතහැරීම තියෙන්නේ ස්වභාව ධර්මයට. පුජ්‍යලියව අතර ජීවත් වෙන්න සඳහා ඒ නෝට්ටු තියෙන ගණන් කිලව් තියෙන වටිනාකම් තියෙන අයිතිවාසිකම් තියෙන උපුති රප්පු තියෙන බිල් තියෙන වගකීම් තියෙන ඒවා තියෙනවා. එමනම් අපේ අතහැරීම ස්වභාව ධර්මයට ස්වභාව ධර්මයේ අයිතියට සත්‍ය ස්වභාවිකයි මම අස්වාභාවිකයි මම ස්වභාවික විය යුතුයි. දිගටම ස්වභාවික වීගෙන යන්න පුජ්‍යලත්වය සය ඉන්ද්‍රිය තුලම ඉවත් කරගෙන යන්න ඕන. පුජ්‍යලත්වයෙන් බලන විදිය, පුජ්‍යලත්වයෙන් සිතන විදිය නිවැරදි වෙන තැනකට වර්ධනය වෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. මම කියලා හිතන තැන සියලු අකුසල පාර්ශව සියලු මිත්‍යා දර්ශන ගුණ එකතු වෙලා හවස මම කියන පැත්තට ආපු ගමන් ඉවරයි, ඔක්කොම ඉවරයි. පුජ්‍යලීකරණය වෙච්ච ගමන් පුජ්‍යලයා කියන දෘෂ්ටියක් මතු කරපු ගමන්ම එයා මුළු ලෝකෙම අල්ලගෙන පුජ්‍යලත්ව එක තැනකින් බින්ද ගමන් එයා මුළු ලෝකෙම අත්හැරලා පුජ්‍යලයා ඇල්ලුවොත් ලෝකෙම අල්ලගෙන පුජ්‍යලයා අතහැරියොත් සියල්ල අතහැරලා දැන් ප්‍රායෝගික කරලා බලන්න ඔබ තුල ප්‍රැක්ටිකලි අපි තව ටිකක් විග්‍රහාත්මකව තේරුම් ගන්න අපි උත්සාහ කරමු. පුජ්‍යලීකරණය ඇයි පුජ්‍යලයක් බවට පත් වෙන්නේ? එයා හිතනවා මට තියෙන ඉන්ද්‍රියන් 6 විතරයි, මේ ලෝකේ බලන ඒවා බලන්නත් අහන ඒවා අහන්නත් සියලු දැනගැනීම් වලට සියලු අවබෝධයන් වලට හේතු වෙන්නේ ඉන්ද්‍රියන් 6ම තමයි, වෙන එකක් නැහැ කියලා. එහෙම හිතාගත්ත ලෝකෙට තමයි බුදුහාමුදුරුව පහළ වෙලා තව විදියක් තියනවායි කියලා පෙන්වන්නේ. ඉන්ද්‍රියන් 6ෙන් බලන විදිය නෙමෙයි, තව විදියක් තියනවා කියලා පෙන්වන්නේ බුදුහාමුදුරුව. ඉතින් මෙන්න මේ කාරණේ දන්නේ නැති අය තමයි ඉතින් ඉන්ද්‍රියන් 6නේ තියෙන්නේ ඊට වඩා එහා දෙයක් නැහැනේ කියලා හිතනවා. ඒක තමයි සද්ධර්මයේ නොදන්නාකම. අපි එක කාරණයක් හරියට අවබෝධ කරගත්තාම ඒ කාරණේ ඔස්සේ සියල්ල පැහැදිලි. සියල්ල පැහැදිලි. මේ මතක් කරන්නේ සෑම විටම මමත්වයෙන් දුරවන්න කියන කාරණය. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ එක් එක් පුජ්‍යලය හම්බ වුණාම එක එක වචන වලින් කියන එකම දේ. ඒ හැම වදනකම තියෙන එකම දේ තියෙන විවිධ වචන වලින් දේශනක්. වචන 17 දේශනා කරේ නෑ. එකම කාරණයක් ගැන කියන්න විවිධ වචන පාවිච්චි කළා පමණයි. එක කාරණයයි. ඉතින් අපි මමත්වයේ ඉගෙන ගන්න ගියාම යාට පේන කරුණු 1000ක් වගේ. නමුත් ආකාර 1000ක් මිසක් කරුණු 1000ක් එතන නැහැ. ඒකනේ බුද්ධ කාලයේදී එක වචනයෙන් යා නිවන් දකින්නේ. තේරුම් කරලා තේරුම් කරගෙන තේරුම් අරගෙන තේරුම් ගන්න බැරි දෙයක්නේ. පුජ්‍යලයාට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක්. පුජ්‍යලත්වය නිදහස් කරගෙන නිදහස් කරගෙන අර චේතනාවට නොවැටි පුරුදු කරනවා. චේතෝ විමුක්තික මෛත්‍රිය පුරුදු කරනවා කියන්නේ ඒක. එයා චේතනාවට වැටෙන්නේ නැහැ. මම කියලා ගන්න චේතනාවක් නේ. මම කියලා පටන් ගන්න තැනම තියෙන චේතනා. චේතනා ස්වરૂපයක් එක තමයි ඒක උපදින්නේ. ඒ චේතනා ස්වરૂපය මෙසේ. මෙසේ වේවා. මෙසේ නොවේවා කියන දෙක. චේතනා උපදින්නේ මෙහෙමයි. මෙසේ වේවා මෙසේ නොවේවා. ඊළඟට ඉතින් ඒකට ඈඳෙනවා මොනවද? මේ මෙසේ වේවා කියන එක තුල හෝ මෙසේ නොවේවා කියන එක තුල හෝ කුසල හෝ අකුසල. එහෙම නැත්නම් අපි කියමු පව් හෝ පින්. සමහර ඒවා මෙසේ වේවා කියන කෝස්සේ පිනක් සිද්ධ වෙනවා. සමහර ඒවා මෙසේ වේවා කියලා හිතුවහම පවක් සිද්ධ වෙනවා. සමහර ඒවා මෙසේ නොවේවා කියලා හිතුවහම පිනක් සිද්ධ වෙනවා. සමහර ඒවා මෙසේ නොවේවා කිව්වහම පවක් සිද්ධ වෙනවා. නේද? වරදක් නොවේවා, අහිතක් නොවේවා කිව්වහම පිනක් සිද්ධ වෙනවා. වරදක් වේවා කියලා වරදක් නේද මේ කියලා වෙන ආකාරයකින් වේවා කිව්වොත් එහෙම ඒක අකුසලයක් සිද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සතර ඉරියව්වෙම භාවිතා කරන අපූර්ව ඥානයක් අවදි කර ගැනීමක්, ප්‍රඥාව අවදි කර ගැනීමක්. ප්‍රඥා ඇස, විමුක්ති ඇස අවදි කරගත්තා. ඒ විමුක්ති ඇස කියලා කිව්වේ ඒකට. ඒ විමුක්ති ඇස කියලා කිව්වේ මේ ඇස්වල මිනිස්සුන්ගේ තියෙනවන එකුත් දේවල් නේද? ඇස්වල තියෙනවන එක එක දේවල් පුරෝගන තියෙනවා. ඒ පුරෝගත්ත දේවල් වලින් තමයි මිනිස්සු ලෝකේ බලන්නේ. එක එක විදිහේ ඇස්. ඒ ඇස් ඇතුලේ තියෙන ආගමික ස්වરૂපය, ජාතික ස්වરૂපය, වාර්ගික ස්වરૂපය, පුජ්‍යල ස්වરૂප සංකල්ප හරි වෙනස්. පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස්. එක වගේ දකින්න දෙන්නේ නැහැ. පොඩ්ඩකින් හරි වෙනස්. ඉතින් කර්මයටම බැඳිලා තියෙනවා. ඒ නිසා කර්මයෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕන. පුරුද්ද අනුගමනය නොකළ යුතුයි. පුරුද්ද මනුෂ්‍යයාගේ කර්මයට බැඳිලා කර්මකාරයෙක් හැටියට ක්‍රියා කිරීම. කර්මකාරය කියන්නේ ඒකේ අදහස් වෙන්නේ අර අසරණ මනුස්සයෙකුට නෙමෙයි, නිකන් ජීවිතයේ විපතට හෙලා ගන්න මිනිස්සයට කියන්නේ මහා කරුමක්කාරයෙක් කියලා කියන අවාසනාවන්ත කෙනෙකුට කියන නමක් නේ. අපේ ජනවහරේ තියෙන හොඳ වචනයක් කරුමක්කාරයා කියලා කියනවා මේ අවාසනාවන්ත මිනිස්සෙක් හිටියොත්. එකකින් අදහස් වෙන්නේ කර්ම නොකරන අයත් ඉන්නවයි කියන එකනේ. තේරුණා නේද? කර්මක්කාරයා කියලා කියන්නේ අනේ කර්මක්කාරයා කියලා කියන්නේ ඒකින් අදහස් වෙන්නේ කර්ම නොකරන අයත් ඉන්නවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්න කාලෙදී ඉපදිච්ච වචනයක් ඕක. නැත්තන් නෑ ඔය වගේ වචන. වෙන රටක නෑ. වෙන භාෂාවක නැති වෙති. අනේ කර්මක්කාරයා කියලා කියන්නේ ඒකයි. ඒ කර්ම කරන්න. ඉතින් අදහස් වෙන්නේ නැහැ මේ සිතුවිලි ඇති නොකරගෙන ඉන්න ඕන. හිතේ ඇති වෙන සිතුවිලි යටපත් කර කර ඉන්න ඕන. දකින්න රූප යටපත් කර කර ඉන්න ඕන. මේ අමතක කර කර ඉන්න ඕන. වෙනස් කර කර ඉන්න ඕන. අරමුණක බැඳිලා ඒ අරමුණේ වඩන්න ඕන. ඒව නෑ. ඒව කරන්නේ යෝ පිස්සු වැටෙනවා. ඒවා අපි බලහත්කාරකම්. අපේ ආධ්‍යාත්මය තුළ සිදු කරන බලහත්කාරකම්. යදා පඤ්ඤාය පස්සති එච්චරයි. ඒක නුවණින් දැකීම පමණයි. නුවණින් දකින තැන සියල්ල හරි. ඔබ දකින ක්‍රමයට අනුව තමයි ඔබේ පස්සෙ තියෙන්නේ. ඈතින් රෙද්දක් පුරවගත්ත මිනිස්සෙක් කෙනෝ හැන්දෑවක ඔළුවත් වහගෙන හොඳටම බය වෙනවා. බය වෙලා ගිහින් දොරත් වහනවා. දොරත් වහල ඉවරලා හිමින් සැරේ ජනේලෙන් බැලුවාම ආ මේ අපේ අපච්චි නේ ඇවිල්ලා තින්නේ. ඇස්සට පින්නට ඔළුවත් වහගෙන. ඊට පස්සේ අරග වෙනස් වුණා. වෙනස් වෙලා දැන් බේනවා නේද? දර්ශනය ඇති වෙනකන් තමයි බය, බිය, සෝපය, සංවේගය, සන්තාපය කෙලෙස් ඔය ඕන එකක් හටගන්නේ. දැකීම වෙනස් කරගත්ත තැන වෙනස් වුණු තැන අර ඔක්කොම නැතු ගියා. දැන් යාගේ බය නැති වුණාද නැද්ද? නැතු ගියා. සුහදත්වය ඇති වුණා. අනේ දොර වහපු ගැන කලබලයටත්පත් වුණා. සංවේගයටත්පත් වුණා. දොර ඇරිය මේ අපේ තාත්තා. ඔළුව වහගෙන ඉල් බය වෙලා ගෑනු ළමයා. දැන් තේරෙනවා නේද? මෙතන වෙනස් වෙන්න වෙනස් වෙන්න අපි වෙනස් වෙනවා. ඔය වෙනස ඔය ක්‍රමෙම බුදුහාමුදුරු සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙනවයි කියලා කතන්දරේ දේශනා කළේ ඒකයි. දෘෂ්ටි නොගන්න එක තමයි මහණනි සීලය. මේ දෘෂ්ටිය පුජ්ජල දෘෂ්ටිය නිකන් දෘෂ්ටි නෙමෙයි. පුජ්ජල දෘෂ්ටිය පළවෙනි කතන්දරේනේ. පළවෙනි එකට අත තියන්න ඕන. අනිත් දේවල් අයින් කරන්න කලින් පුජ්ජල දෘෂ්ටිය. කොහොමද පුජ්ජල දෘෂ්ටිය? එනිසා විශ්වාස කරන්න එපා ඉන්ද්‍රියන් විතරයි අපිට මේ ලෝකෙ දකින්න පුළුවන් කියලා. මේ අපිට තියෙනවා මේ ලෝකෙ දකින්න විමුක්තියසක්. මේ ඇහි මොකුත් නැහැ. ඒ ඇහි අතීතේ නැහැ, අනාගතේ නැහැ, වර්තමානයේ නැහැ, ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, පව් නැහැ, පින් නැහැ, ජාති නැහැ, වර්ග නැහැ, කුල නැහැ, පක්ෂ නැහැ, ස්ත්‍රී භව නැහැ, පුරුෂ භව නැහැ, වර්ණ නැහැ, හැඩ නැහැ, දේශපාලන මත නැහැ, මුකුවත් නැහැ. විමුක්තිය. විමුක්තිය ඇස. සනසිල්ලෙන් දකින්න නම් ඔබ විමුක්තිය ඇසින් බලන්න ඕන. ඒ ඇසේ කිසිවක්ම නැත. ඒ කියන්නේ ශූන්‍යතාවය එහෙමනම් නෙමෙයි. ශූන්‍යතාවය හිස් නැත. ලෝකේ කතා කරන හිස් බව තුල හිස් නැත. දකින හිස් බව තුල හිස් නැත. විඳින හිස් බව තුල හිස් නැත. ඒ කියන්නේ ඔබ හිස් භවය කියන සංඥාවක් ගත්තොත් එහෙම ඒක හිස්ද? නෑ.
හිස් බව කියන සංඥාව තියෙනවා. හිස් බව කියන රූපේ ගත්තොත් එහෙම, එතකොට ඒක හිස්ද? නෑ, පුජ්‍යලේක් ඉන්නවා, හිස් බවක් තියෙනවා. පුජ්‍යලේක් ඉන්නවා, පුජ්‍යල සංඥාව තියෙනවා. පුජ්‍යල සංඥාවට හිස් බව කියන සංඥාව එනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ඇත නැත කියන දෙකින් මිදිලා හිස් බවෙන් තොර වූ දෙයක්. නොහිස් වූ දෙයක්වත් හිස් වූ දෙයක්වත් නෙමෙයි. එතන අර විග්‍රහ කරන චේතනා බලය උපදින්නේ නැහැ, කර්ම බලය උපදින්නේ නැහැ. කර්ම නිරෝධයි. මම මොනතර ලස්සනද කියන්නේ. ඒ දහම තුල මේක කරන්නය මේක නොකරන්නය කියලා අනක් නැහැ. ඔබට අවදිවන්නේ කියන පණිවිඩය තමයි කියලා දෙන්නේ. ඇස් තියෙන මිනිස්සයට ගමනක් යද්දී අඩිය තියන්න ඕන තැන, අඩිය තියන්න ඕන නැති තැන ඇස් තියෙන මිනිස්සයට පේනවා. ඇස් නැති මනුස්සයට පඩියෙන් පඩිය, අඩියෙන් අඩිය කියලා දෙන්න වෙනවා. ඇස් නැති මනුස්සයෙක් දවසක් මං ආවා, මම හම්බෙන්න එයා අන්ධ කෙනෙක්, නමුත් එයා උපාධිධාරියෙක්, ඒ වගේම ගුරුවරයෙක්. මං අහුව ඔබේ ජීවිතයේ ඔබට අමතක නොවන ලොකුම සතුටක් දැනෙන දවස කවද්ද කියලා මම අහුවා. එතුමා කිව්ව දේ මොකද්ද කියලා අහුවොත් ඔබට ඔබ ගැනත් ගොඩක් දේ හිතෙයි. ඔබ ගැනත්, ඔබ කවුද, මම කොච්චර දේවල් මම ලබලා තියෙනවද, මම මොන තරම් කෙනෙක්ද කියලා ඔබ ගැනත් ඔබට හිතෙයි. අපි පොතනද ඉන්නේ කියන එක ඔය දුන්න උත්තරේ මෙන්න මේක. මගේ ජීවිතයේ අමතක නොවන සතුට තියෙන සන්නාස මම තනියෙන් කොළඹ ගිහිල්ලා ආපු දවස කිව්වා. මේ කුණාගල පැත්තට වෙන්නේ ඉන්නේ. එයාගේ ජීවිතයේ අමතක නොවන සතුට තියෙන්නේ මොකද? එයා තනියෙන් අර සැරයටියෙන් ගිහිල්ලා තනියෙන් කොළඹ ගිහිල්ලා ආපු දවස තමයි එයාගේ ජීවිතයේ අමතක නොවන සතුට තියෙන දවස. එතකොට ඔබ දන්නවද මොන තරම් අභියෝගයන් එයා දරලා තියෙන්නේ? ඔබ අප ඉතින් ඒ වගේ මේ ඇස් තියෙන මිනිස්සයා ප්‍රපාතයකට නොවැටෙන්නාසේම මේ විමුක්තිය ඇසින් බලද්දී එයා සත්‍ය දකිනවා. නීතියක් නැහැ. ප්‍රතික්ෂේප කරන්න එපාය, තරහ ගන්නය, ඉවසාගෙනම ඉන්නය, කතා නොකර ඉන්නය, සිරියල්ල දරා ගන්නය එහෙම නැහැ. තක්ක තක්ක විතක්කන. එයා පියවරෙන් පියවර අලුත් වෙවි ජීවත් වෙන කෙනෙක්. මේ න්‍යායකට හිරවෙච්ච කෙනෙක් නෙමෙයි. බැඳිච්ච කෙනෙක් නෙමෙයි. තමන් කෙරෙහි හීනමානයක් ඇති කරගෙන, අදිමානයක් අරගෙන ඇති කරගෙන, එහෙම සමානයි කියලා හිතන මානයක් ඇති කරගෙන එහෙම ඉන්න උමනාවක් නැහැ. එයාට ස්වභාවික ලෙස ඉන්න පුළුවන්. අරයට ගරු කරන්න ඕය, මෙයාට කරුණු කරන්න ඕනේ, අරය මෙහෙම කරන්න ඕනේ, එහෙම නීතියක් නැහැ. තමන් ඉන්න ඕන හැඩය මේකය. ඒක ඒව දාලා තියෙන ලෝකේ. අපි විසින් ඒක සම්මුතිය. තමන්ගේ ආධ්‍යාත්මය තුළ කිසිදු සම්මුතියක් තිබිය යුතු නැහැ. ආධ්‍යාත්මය තුළින් එයා කරන කෙනෙක්, කියන කෙනෙක්, කරවන කෙනෙක් නෙමේ. හාත්පස නිරෝධය. හැම පැත්තෙන්ම නිරෝධය තියෙනවා. නිරෝධයස විමුක්තියස තමන්ට සුවය සහනය කියලා ලැබෙනවා. දැවීම් පිච්චීම් අයින් කළ දාලා යසහන සීලේ නිවීමේ සුවයෙන් ඉන්න. මේ ආර්ය ශ්‍රාවකයාගේ හදවත් තුළ ඇති ඒ අවබෝධය තුළ, ඒ නිදහස තුළ, ඒ භාවනාව තුළ, ආර්ය ධර්මයේ භාවනාව තුළ කරන දෙයක් නැත, කරවන දෙයක් නැත. ඉතින් පුතඥයන්ට මේක තේරෙන්නේ නැහැ. පුතඥයා හිතන්නේ මොකද? සද්ද නැතුව ඉන්න ඕන, නිකන් ඉන්න ඕන, නොකර ඉන්න ඕන කියලා එකක් ගන්නවා. ඒක තමයි වැරද්ද. එයා හිතනවා මේ නොකර ඉන්න එක තමයි, මුකුත් නොකර ඉන්න තමයි ඔය කියන්නේ, ශූන්‍යතාවය බලාගෙන ඉන්න ඔය කියන්නේ ඒක තමයි. ඉතින් අර සංසාරේ ඉඳලා ආපු ගොංකම අතහරින්න බෑනේ. මොකද්ද ගොංකම? කරත් අදින එකනේ. කරත් අදින එක තමයි ගුණාගේ ස්වરૂපය, බර අදින එක. ඉතින් බර අදින්නමයි බලන්නේ. ඇයි? ගුණා ඉන්නකම් බර අදිනවා. හේවනැල්ලත් එක්ක ඔබ යන්න බර අදින්න එපා. හේවනැල්ල ඒ විතරක් එන්න දීලා ඔබ ඒ තරම් නිදහස් වෙලා යන්න. ඒකෙන් අදහස් වෙන්න බලන්න. අතේ මල්ල, අතේ ගෝණිය, අතේ කරත්, ඇඟේ කරත්තයක්, කරේ කරත්තයක් බැඳලා නැහැ. හේවනැල්ල විතරයි. අපේ අය ගාථා දාහක් ඉගෙන ගන්නවා. එක ගාථාකවත් පූර්ණ අර්ථය නොදැන හරිම නිෂ්ඵලයි. ඒක හරියට අර තමන්ගේ ගෙදරට හැම භාණ්ඩයෙන්ම භාගේ භාගේ ගෙනාවා වගේ. මොටෝ සයිකලෙන් භාගයයි, වාහනයකින් භාගයක් ගේනවා, වෙන්ඩර් එකෙන් භාගයක් ගේනවා, අනිත් ටික නෑ. හිරමෙනෙන් භාගයක් ගේනවා, මිරිස් ගලෙන් භාගයක් ගේන. දැන් කන්න උයන්න කන්න පුළුවන්ද? පවතින්න පුළුවන්ද? බෑනේ. නිකන් භාගයක් ගොඩනගන්න හරි යකඩ යකඩ මුදලාලි වගේ. ඉතින් ගොඩාක් ඉන්නේ අන්න ඒ වගේ යකඩ මුදලාලිලා වගේ අය තමයි. එකක් ගන්න සම්පූර්ණව. එතකොට ඒකේ ප්‍රයෝජනේ ගන්නවා යා. ඒ නිසා මේ අපි ගාථාවක, දහමක, කරුණක භාග භාග ගන්න එපා. භාග ගත්තාම යකඩ මුදලාලි හරියට ගන්න ඕනේ. අහන්න එපා අපි මොකද්ද කරන්න ඕන කියලා. ඇයි? කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපේ ඉන්න අර ගොන අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? ඒ කියන්නේ නිකන් ඉන්නනේ තියෙන්නේ. කරන්න දෙයක් නැහැ කිව්වම නිකන් ඉන්නද තියෙන්නේ කියලා. නිකන් ඉන්න නෙමෙයි. නිකන් ඉන්නේ ඔබ. නිකන් ඉන්නේ මමත්වය. ඊළඟට ආයෙදින්ග කල්පනා කරලා අහනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඉතින් ගොනා ඉල්ලන්නේම බඩු. අර නාට්‍යාමි ජොබ් එකනේ කරන්නේ. මිනිහා කොක්ක තියාගෙන මල්ලක් තියෙන්නේ කොහෙද කියලා හොයනවා. ඉතින් අපේ මේ පුතජන නාට්‍යාමිලත් මොකද කරන්නේ? ඉල්ලන්නේම මල්ලා. මොකද? මම බඩු ප්‍රවාහනය කරන්නේ. කර්මකාරින්නේ. මම බඩු වාහනය කර මට මල්ලක් දෙන්න. ඉතින් අර පන්සලෙනුත් මල්ලක් දෙනවා, මේ පන්සලෙනුත් මල්ලක් දෙනවා, අර හාමුදුරුවොත් මල්ලක් දෙනවා, මේ හාමුදුරුවොත් මල්ලක් දෙනවා, අභිධර්මයෙන් මල්ලක් දෙනවා, සූත්‍රයෙන් මල්ලක් දෙනවා. මලු ටික ඔක්කොම කරදියාන කෑගා ගහ බැන බැන ඉන්නවා ඊනකට වටේට. ඒ වතර එක්ක හැපි හැපි ඉන්නවා. මේ කාටවත් බැන්න නෙමෙයි, වෙච්ච වැඩේ කිව්වා. ඒ කාටත් වෙච්ච වැඩේ කිව්ව මිසක් කාටවත් බැන්නේ නෑ. ඔක නෙමෙයි අපි ළඟ තියෙනවා නම් තියෙන මෝඩකම, මෝහය. ඒ නිසා ඒ කද බිමින් තියන්න සුනීත, ඔය කද බිමින් තියන්න. සුනීත ඒ වෙලාවේ ඇත්තෙන් කදක් බිමින් තියලා කානුවට බැහැලා හිටියේ. එහෙම කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔය සුනීත ඔය කද බිමින් තියන්න කියලා. පස්සේ අපේ චිත්‍රයා කරුවා දිදී අර කදත් එක්ක බැහැලා වගේ තේනවා. නමුත් ඇත්තටම ධර්මයේ තියෙන යා කද අයිනකින් එහෙම තියලා පාරෙන් අයින් වෙලා වැඳගෙන සිටියේ සුනීත. ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. ඒක ඉන්දියාවේ දැනුත් තියෙනවා. සාමාන්‍ය ගෞරව දක්වන්නේ එහෙමයි. එහෙම කද බිමින් තියලා ඉද්දි කද බිමින් තියන්න කිව්වහම බැලුවා මම. මං කදක් මුකුත් බිමින් තියාගෙන නැහනේ කියලා. බලනකොට තේරුණා මේ ඇතුළත තමන් කදක් තියෙනවා කියලා. ඒක බිමින් තියන්න කියලා. මොනවද? සංඥා කද, සංස්කාර කද, විඥාන කද, නාම රූප කද, සලායතන කද, අතීත අනාගත කද, වර්තමානයේ උර කොන්දේ මෙහෙම තියන් යනවා. ඉස්සරහා අනාගතේ, පිටිපස්සේ අතීතේ, මැද වර්තමානය කර තියාගෙන යනවා. කද බිමින් තියන්න සියලු දෙනාටම කියන්නේ. සුනීතර දෙමේ ඔය ඇත්ත සියලු දෙනාටම කියන්න මොකක්ද? කද බිමින් තියන්න. ඇයි? ඔබට සහනය, ඔබට සැනසීම, ඔබට සතුට, ඔබට සාමය, ඔබට ආධ්‍යාත්මික සුවය, විමුක්තිය සියල්ල ඔය කද බිමින් තියෙන තැන තියෙනවා. එක පාද තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්, ක්‍රියාත්මක කරව ගන්නත් බැරි වෙන්න පුළුවන්. බලන්න මේ ධර්මයට අනුව සියලු ධර්ම කර්ම තමා තුළ ප්‍රායෝගික කරන තැන ඔබට මේක හැකියාව ලැබේ. හරියට තේරුම් ගන්න තැන ඒ සිද්ධිය වෙයි. ඒ නිසා අපි ඈතින් තියෙන දෙයක් පෙන්වුවාම එකවර පේන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? වරින් වර එබී බලනවා. එහෙම බල්ල තමයි හොයාගන්නේ. බලන්න මේ තාරකා විද්‍යාඥයෝ අහස දිහා බලාගෙන ඉඳලා කොච්චර දේවල් හොයාගත්තද කියලා. දුරේක්ෂයක් තියාගෙන බලබලා 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 අවුරුදු ගණන් ওই තාරකාවල ගමන් ගිමන් සිද්ධ වෙන වෙඩි දින වකවානු ඔක්කොම පොත් මිටි ගණන් ලිව්වනේ තාරකා විද්‍යාඥයෝ ලිව්වා. ඉතින් ඔබටත් තියෙන්නේ ඔබේ ආන්විෂය, ඔබේ විශේෂ ඇස, විශේෂ විදර්ශනාඥානය තුළ මේක බලබලා බලබලා කටයුතු කරනවා. කියන්නේ නීතියක ඉන්න කියනව නෙමෙයි, ස්වාධීන විදර්ශනා ධූරේ දෙන්නා වූ පුජ්‍යනේ පරේශකයෙක් කියලා. දැන් පුරා විද්‍යා පරේශකයෙක් කියලා කිව්වහම එයා අහුවෙන අහුවෙන දේවල් එයාගේ විද්‍යාවට අදාළ දේවල්. තාරකා විද්‍යාඥයෙක් කිව්වහම එයා පදනමක බෑ. විද්‍යාඥයෙකුට පදනමක ඉන්න බෑ. මොකද පරේශණය තුලින් ඔප්පු වෙන දේ එයා බාර ගන්න ඕන. තේරුණානේ? දැන් ඒ කලින් හිටපු මට සමහර වෙලාවට වෙනස් වෙන්නේ ඒකනේ. අඟහරු ලෝකය දුරින් ඉඳන් දකිද්දි ජලය වගේ පාවෙලා යන යමක් දකිනවා. එහි ගියාට පස්සේ දකිනවා ජලය නෙමෙයි, ඒක නිකන් වැලි. වැලි ගංගාවල් තියෙන්නේ කියලා ගලාගෙන යන. දැන් මේ මහ පොළොවේ තියෙනනේ කාන්තාරවල එහෙම තියෙන වැලි ගංගාවල් තියෙන. වැලි යන්නේ. එතකොට අපි දුරින් දැක්ක දේ නෙමෙයි ළඟට ගියාම දැක්කේ. ඒ වගේ අලුත් වෙනවා. අලුත් වුනහම අපි අරම විශ්වාස කරේ ඒක තියාද එහෙම බෑ. එයා ඒක පිළිගන්නවා. කිසි විටක කිසිම තැනක එයා නෑ. කිසිම තැනක නෑ කියන්නේ ගොඩාක් තැන් නෙමෙයි. සරලයි. එයා පංච උපාදානස්කන්ධේ නෑ. පංච උපාදානස්කන්ධේ නැත්තම් එයා කිසිම තැනක නෑ. දැන් අපි පිළිගන්න ගියොත් එහෙම මේ පුජ්‍යලයාගේ කියමනට අපි සදා අනාතයිනේ. අර හාමුදුරු කියන නිසා පිළිගන්නවා. මේ හාමුදුරු කියන නිසා පිළිගන්නවා. ඒ හාමුදුරුයි මේ හාමුදුරුයි කියන එක ගලප ගලපා බලනවා. ඒක හරිද මේක හරිද, ඒක පිළිගන්නවද මේක පිළිගන්නවද කියලා ගස්තන හට ගන්නවා. ඒ සියලු ප්‍රශ්න හට ගන්නවනේ මේ පුජ්‍යල පිළිගැනීම ඔස්සේ ගියාම. ඒ නිසා තමයි එහෙම පුජ්‍යල පිළිගැනීම ඔස්සේ යන්න එපා. බුදුහාමුදුරු කිව්වනේ ගරුකොට කියන කෙනෙක් කියලා එහෙම බාරගන්න එපා. පරම්පරාවෙන් ආවයි කියලා බාරගන්න එපා. තර්කයට ගැලපුණයි කියලා හොඳට තර්කානුකූලව ඒක ප්‍රකාශ කළයි කියලා එහෙම බාරගන්න එපා. ඔබ ජීවිතයේ අත්විඳලා ප්‍රත්‍යක්ෂ කරන්න කියලා කිව්වේ ඒකයි. මොකද හේතුව අනුන්ගේ මතවල අපි හිටියම අපි අසරණ වෙනවා. අපේ දර්ශනය තුළ අපි පූර්ණත්වයට පත් වෙනවා. දැන් ඔබට තේරලා තියෙනවද මේ ආනන්ද හාමුදුරු කාගවත් මතේ ඉන්නවා කියලා? කාගවත් මතේ නෙවෙයි ඉන්නේ. පොතේ මතෙත් නෑ, පුජ්‍යල මතෙකුත් නෑ, මට මතෙකුත් නෑ. අනිත්‍යද මොකද වෙන්නේ? පොතේ මතෙත් ඉන්නවා, පුජ්‍යල මතෙත් ඉන්නවා, තමන්ට මතෙකුත් තියෙනවා. අන්නෝකයි පුජ්‍යලත්වයේ තියෙන කෙනාගේ தත්ත්වය සහ පුජ්‍යලත්වයේ නැති தත්ත්වයේ අතර තියෙන වෙනස. ඊළඟට මෝඩ මිනිස්සු කියන කතාව මොකක්ද? ඕක අපිට තේරෙන්නේ. එහෙම තමයි. මේක සසර ඉඳලා පුරුදු කරපු, ශ්‍රද්ධාව පුරුදු කරපු, වීරිය පුරුදු කරපු, ප්‍රඥාව පුරුදු කරපු, සතිය පුරුදු කරපු අයට පමණක් ගෝචර වෙන දෙයක්. ධාම සුළු ප්‍රමාණයයි. සමස්ත ජනගහණයෙන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කී දෙනාද? 250කටද? ඒ වගේ සුළු ප්‍රමාණයක් පමණයි මේ සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. සුළු ප්‍රමාණයක් විතරයි. මොකද අතිශය යුද්ධයකින්, අතිශය සංකීර්ණ කාරණයකින් මෙයා තේරිපත් වෙන නිසා. සමහර තියෙන විශ්වවිද්‍යාල තෝරගන්න මෙච්චරයි, මේ විභාගෙන් ලංකාවෙම තෝරගන්න මෙච්චරයි වගේ. මේක අතිශය දුර්ලභ වාග්යවන්ත පිරිසක්. ඉතින් ඒක ඒ යුගයන් වල හැටියට, යුගයේ වැඩිපුර ඉන්නව නම් වැඩිපුර, ඒ යුගයේ නැත්තම් එක්කෙනෙක්වත් එක්කෙනෙකුටවත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ නැතුව ලෝකේ අනාථ වෙන කාලෙක මිනිස්සු. ඒක කමන්නෑ කියලා හිතමුකෝ, දහමක් නැති නිසා. ධර්මයේ තීද්දි ඔබ අසරණ වෙනවා නම් ඒ අභාග්‍යවන්තකම ගණන් වලින් කියන්න බෑ, ප්‍රමාණයෙන් කියන්න බෑ. ඒ නිසා ලෝකේම රජ වෙනවට වඩා, රටේම රජ වෙනවට වඩා සත්‍යවබෝධය ශ්‍රේෂ්ඨයි කියලා මේ කියන්නේ. ලෝකාධිපත්‍ය රජකම ලබන්න තිබුණා, නමුත් බුද්ධ රාජ්‍යය ඊට වඩා උසයි කියලා දැනගත්ත ඒ බුදුරජාණන් වහන්සේ. කෙනෙක් ධර්මය දකිනවා කියන්නේ එයා මේ රටේ රජ වෙනවට වඩා වටින කෙනෙක්, රජතුමා නැගිටිනවා. හරියට ඔබ ධර්මයේ පිහිටෙව්වොත් එහෙම රජතුමා පුතජන නම් ඔහුට ඒ පුතජනකම තුල දරාගෙන ඉන්න බැරි වෙනවා. එයාට ස්වභාව ධර්මයේ තුල එයාට ඒ අසුන හම්බ වෙනවා, එයා නැගිටිනවා ආචාර කරනවා. සමහර අයගේ තීරණයක් තියෙනවා මේ අපිට ප්‍රශ්නේ මතක් වෙන එක කියලා. මතක් වෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, දකින විදිහ. දැන් මම කියවනේ මූණ වහගෙන ආවම ඔළුව වහගෙන ගෙට පැනලා දොර වහගත්තා. එකම දේ දැක්කේ දැකන විදිය නිසා බය වුණා. තේරෙනනේ? ළඟට එනවා දැක්කා මේ අපේ අප්පච්චි, බය නැතුව ගියා. එතකොට එයාට පේන්නේ නැද්ද? එතකොට දැන් පේනවා. ඉස්සල්ලත් පේනවා. පේනුණට ඒක ගන්න විදිය, චේතනා පහළ කරගන්න විදිය, ඒ රූපේ ග්‍රහණය කරගන්න විදියයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔය කට්ටිය උගන්වන සමහර අය මේ සිතුවිලි යටපත් කර ඉන්න, අනිත්‍යයි කියේ ඉන්න, අයින් කර ඉන්න, ඕක කරන්න යනකො කරන්න කිව්ව පිස්සුවට. මනුස්සයෙකුට පේන්න ඕන, දැනෙන්න ඕන, සිතුවිලි පහළ වෙන්න ඕන. ඇහෙන්න ඕන. ආහාරවල රස දැනෙන්න ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අල්ලේ තුවාලයක් නැත්නම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියන අර කාරණය මොන තරම් ගැඹුරුද? ඒ කියන්නේ රූප තිබුණට ප්‍රශ්නයක් නැහැ තුවාලේ සනීපනම්. ඒ කියන්නේ දෘෂ්ටිය සම්මාදිටික වෙලා. සිතුවිලි පහළ වුණාට කමන්නේ, සම්මා සංකප්පේ දර්ශනය ඇති වෙලා චේතෝ විමුක්තියටපත් වෙලා. චේතනාව නැහැ, සිත නැහැ, සිතුවිලි තියෙනවා. කාඩක් තියෙනවා, රහතන් වහන්සේටත් තියෙනවා, මාර්ගඵලලාභීන්ටත් තියෙනවා, කාඩක් තියෙනවා, සිතුවිලි තියෙනවා. චේතනා කර්මයට බැඳෙන ස්වභාවය චේතනාව නැහැ. හැබැයි යාද යම් කිසි චේතනාවක් පහළ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ආකුසල චේතනා පහළ කරන්නේ නැහැ. තමන්ට අනුන්ට දෙලොවට හයාපත වෙන සිතුවිලි පහල කරන්නේ නැහැ. මොකද එහෙම පහල කරොත් එහෙම අර ධර්මයට තියෙන ගැළපීම නැති වෙනවා කියලා දන්නවා, ඒ වගේම තේරෙනවා. ඒ නිසා කරන්නේ නැහැ. ඒකනේ ආර්ය ශ්‍රාවකෙක් විශ්වාස කරන්න පුළුවන් කමක් තියෙන එකයි. ආර්ය ශ්‍රාවකයෙක් බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් වෙන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් වුණාට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයාත් එක්ක තියෙන බැඳීම හරි පුදුමයි. දැන් ධර්ම අවබෝධය වෙච්ච අය මට දැනෙනවා මගේ ඥාතීන් හැටියට. මම සලකන්නේ ධර්ම අවබෝධයෙන් යුක්ත අය පමණයි ඥාතීන් හැටියට සලකන්නේ. බුද්ධ පුත්‍රයෝ හැටියට, පවුලේ අය හැටියට. එතනින් ඒ බැඳෙන බැඳීම සහෝදරත්වයකින් හෝ මේ ඥාතිකමින් පවුලේ නේ ඥාතීන්ගේ ජාතියේ ආගමේ වර්ගයෙන් බැඳිච්ච බැඳීමට වඩා ඉතාම පවිත්‍ර අවබෝධයෙන් යුක්ත හරි මහ පුදුමාකාර මේ අවිච්ඡ ප්‍රසාදය කියලා කියන්නේ නේද? අවිච්ඡ ප්‍රසාදය සැලෙන්නේ නැති ප්‍රසාදයකින් යුක්ත අපූරු දෙයක් ඒක. අවබෝධයෙන් නැකී සිටිය තැන. ධර්ම අවබෝධය වුණාට පස්සේ තමයි ඒ අනුව දකිනවා. මෙන්න මේ වගේ අවසාන සිතක් මම මේ අවබෝධ කරගත්තා වගේ ඒ වගේ අවසාන සිතක් අනිත් කෙනාට තියෙනවා. කෙර දකින්න. දැන් මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළ හොඳට බලන්න, ඔබ යම් තැනකට කොටු කළාද කියලා? නෑ, කොටු කළේ නෑ. ඒ වගේම ඔබ කරන ක්‍රියාවන් ටික අනුමත කළා ඒ විදියටම ඉන්න කියලා කිව්වද? නෑ. සමස්ත ඔබ කරන කියන දෙයට වඩා වෙනස් දෙයක් හාමුදුරුවෝ දේශනා කළා. ක්‍රියාවෙන් තොර දහම, ක්‍රියාවෙන් තොර ලෙස අවබෝධ කරගන්න ඕන කියන කාරණේ විශේෂ ඥානයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. තේරෙන්නේ නැත්නම් යමකට එය සතාගත ධර්මයේ වරද නොව ඒ ඔබගේ තියෙන ප්‍රඥාහීන බවයි. තේරුණානේ? ඈතින් පේන යමක් පෙන්වුවාම ඒක පේන්නේ නැත්නම් අනිත් කෙනාට එයා කියන්නේ මොකද්ද? මට දුර පේනවා අඩුයි, ඇස් දුර්වලයි. එතකොට මේ පෙන්නන දේ නැහැ කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ. මොකද්ද? තමන්ගේ ඇස් දෙක දුර්වලයි. එනිසා මේ දැකලා දේශනා කරන ධර්මය යට තේරෙන්නේ නැත්තේ තමන්ගේ ඇස් දෙක දුර්වලයි. මම දැකපු කාරණයක් තමයි භාවනාවක කොමක හරි එදිලා එහෙම ඉන්න කෙනෙකුට සැහැල්ලු වෙන්න කියලා කිව්වහම, දැන් හරි දැන් සැහැල්ලු වෙන්න කිව්වහම අර වැඩේ නතර කරලා ඊට පස්සේ තමයි සැහැල්ලු වෙන්නේ. මට කියන්න තියෙන්නේ අර අපි පස්සේ අර සැහැල්ලු වුණ විදියට සැහැල්ලු වෙන්න තමයි හැමතිස්සෙම තියෙන්නේ නේද? දැන් අපි සැහැල්ලු වෙන්න ගියාම, සැහැල්ලු කරන්න ගියාම බලනකොට අපි ලොකු වැඩ පෙළදිලා. ඈ සැහැල්ලු වෙන්න කියලා ලොකු බරක් අදිනවා. කියන්නේ අපි හරියට තාම ඉගෙනගෙන නැහැ එහෙනම් සැහැල්ලු වෙන්න. සැහැල්ලු වෙනවා කියන්නේ තව වැඩක් කරන එක නෙමෙයි, සැහැල්ලු වෙන එක ඇත්තෙන්ම. මේ තියෙන වැඩෙත් අත්හැරලා දාන එක. අපි අය කරන්නේ අර තියෙන වැඩේ මදකින් අතර කරලා අලුත් වැඩක් පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ තියෙන වැඩ කොටාසියත් එහෙම තියෙනවා. තව වැඩකුත් තව භාවනාවකුත් මෙතන වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන එක, සැහැල්ලුව පිළිබඳව අවබෝධ කරගන්න එකත් ඒක ලේසි කාරණයක් නෙමෙයි. දැන් බලන්න මෙච්චර අනුශාසනා කරද්දිත් නොතේරෙන විමුක්ති, මං කියන්නේ මෙතන ඉන්න හැමෝටම මේක නොතේරෙනවයි කියලා. තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට සම්පූර්ණයෙන් තේරෙන පිරිස ඉන්නෝ තිනුතු. නමුත් මොහොතක් හිතලා බලන්න පින්නතුනේ, මෙච්චර කියද්දිත් නොතේරෙන බණ ධර්මය මේ මනුෂ්‍යත්වයක ඉපදුණු මිනිසියෙකු විසින් තම ස්වයන් බුද්ධියෙන්ම තනියෙන්ම අවබෝධ කරගත්තයි කියන එක ප්‍රාතිහාරයක්, පුදුමයක්, ආශ්චර්යයක්, අදහාගත නොහැකි දෙයක්, අද්භූත දෙයක්. හිතාගන්න බෑ. අදාහ ගන්නවත් බෑ. ඒක මේ ධර්මයේ සඳහන් වෙන අපි නෙමේ, සරියුත් මහරහතන් වහන්සේ පවා ස්වාමීනි මේක මිනිස්සුෙකුට කරන්න බැරි වැඩක්. ඇයි? මේ කියන එක විඥානගත වෙන්නේ නෑ. මේ කියන දේ මිනිස්සුෙකුගේ ජන විඥානයේ තුල පිහිටන්නේ නෑ. සිතට පහළ වෙන දෙයක් නෙමේ. කොහොමද ඔබ වහන්සේ මේක සොයාගත්තේ? ඒක පුදුම දෙයක්. ඒක තමයි මහණෙනි කියන්නේ, බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මේ. බොහෝම කාලයකට පස්සේ තමයි මේ මහා වානර යුග පහු කළා. කාලයකට පස්සේ තමයි මේ ධර්මයේ පහළ වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ පහළ වෙච්ච කාලේ ඉන්න වානරය අවබෝධ කරගන්නනේ. මෙච්චර හොඳට දේශනා කරද්දී අර විකෘතියම ප්‍රකෘතිය කරගත්ත සමාජය, මේකට කියන්නේ මොකද? මේකට කියන්නේ විකෘතිය කියලා. දැන් මම තමයි විකෘති කරලා තියෙන. ඇයි? ආ, මිනිස්සු ඔක්කොම ප්‍රකෘතියේ ඉන්නේ. ප්‍රකෘතියේ ඉන්නේ කියලා හිතාගත්ත කට්ටිය මොකද කියන්නේ මේකද? එයාගේ ඒගොල්ලන්ගේ විකෘතිය මගේ ළඟ නැති වුණා මොකද කියන්නේ? ඒකට සමාන නෑ. මේකේ නිසා මේක විත්ති. එහෙම තමයි ඉතින්. කාකෝ කෝල් හනක් ඇහුනහම කෝලට කොටන්නේ ඇයි? උගේ හඬ ලස්සන නැති නිසා නෙමෙයි. කාකගේ හඬ වගේ ගැළපෙන්නේ නැති නිසා. ඒ ලෝකේ හැටි. දෝකම ඕනනම් කටපාඩම් කරගෙන තව කෙනෙක් කියන්නත් ඉඩ තියෙනවා. එහෙම කිව්වයි කියලා ඒව බාර ගන්න එපා. අපිට ඕන තරම් ඉන්නවා කොපි යන තැන් තියෙනවා. ඒ විදියටම ඒ වගේම යනවා. නමුත් ඒක නෙමෙයි. නෑ. දැන් අපි වගේ කරන හැම කෙනාම අපි වගේ කරනවද? නෑ. අපිට හොඳ කියන හැම කෙනාම හොඳද කියන්නේ? නෑනේ. අපිට බනින අය හැමෝම බනිනවද අපිට? නෑනේ. බනින අය බනුම් නෙමෙයි නේද? ඒ බනුම් අතර තියෙනවා මේ ජීවිතයේ යහපත පිණිස බනින පිරිසකුත් ඉන්නවා, අයහපත පිණිස බනින පිරිසකුත් ඉන්නවා. එතකොට යහපත පිණිස බනින අය අපි තේරුම් කරගන්න ඕන. මෝඩයාගේ ප්‍රශංසාවට වඩා ඥානවන්තයාගේ පොළු පහර වටී කියන්නේ ඕකනේ. ඒ කියන්නේ මෝඩයාගේ ප්‍රශංසාවෙන් විපතටපත් වෙනවා. අඥාගේ දඬුවමින් තමගේ ජීවිතය යහපත් වෙනවා. වැඩිය නෙමෙයි අපි හොඳටම තේරුම් කරගත්තොත් ධර්මය නිහඬයි කියන එක. එතනින් අවදි වෙනව නේද මුළු මහත් විශ්වයම. ඊළඟට අපි ගත්තොත් එහෙම ධර්මය අකාලිකයි. එතනින් අවදි වෙනව නේද මුළු ලෝකයේම විශ්වයම. ධර්මය අතීතයේ දෙයක් නෙමෙයි, අනාගතයේ දෙයක් නෙමෙයි, වර්තමානයේ දෙයක් නෙමෙයි. මොහොතින් මොහොත අතහැරෙන ස්වභාවය. ඒ මොහොතේ අතහැරෙන ස්වභාවය. අල්ලගන්න නැති ස්වභාවය. ක්‍රියා අවස්ථා තුනකට බෙදුවා. අතීත ක්‍රියා, අනාගත ක්‍රියා, වර්තමාන ක්‍රියා කියලා. එතකොට ක්‍රියාවෙන් නිදහස් වුණා, කාලයෙන් නිදහස් වුණා. එතකොට ක්‍රියාවෙන් නිදහස් වෙච්ච කෙනෙක්, කාලයෙන් නිදහස් වෙච්ච කෙනෙක් අතෙන්ට ආය යනවා. මොකද ධර්මයේ නිහඬයි. දැන් දැක්ක නේද මොන වචනයෙන් කතා කරා? එකයි කතා කරා. තා වචන 1000ක් කතා කරත් ওই ධර්මයේ නිහඬයි කියන තැනට ගලපන්න පුළුවන්. එතන තමයි නතර වෙන්නේ. ඊළඟට නිරෝධය ගැන කතා කරා, විමුක්තිය ගැන කතා කරා, අසංකාරිකත්වය ගැන කතා කරා, අවේදී තත්ත්වය කතා කරා. මොනව කතා කරත් එන්නේ තෙන්ට එක දෙයක් විතරයි. ඒක දෙය තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. එකම දෙයයි සත්‍ය එකයිනේ. සත්‍ය 10ක් නෑ. වචන සම්මුතිය සත්‍ය එකයි. සත්‍ය සත්‍යයි. ස්වභාවික සත්‍ය, පුජ්‍යල සත්‍ය නෙමෙයි, ස්වභාවික සත්‍ය. මම ස්වභාවික සත්‍යයක් බවට පත් විය යුතුයි. ක්‍රියාවෙන් තොර වුණොත් මිනිස්සුන්ට මොනවා හරි වෙයි කියලා මිනිස්සු බයයි. හේ ගහගෙන යයි කියලා. අතරමං වෙයි කියලා. මනස අසහනශීලී වෙයි කියලා. මනස අසන්සුන් වෙයි කියලා බයයි. ඇත්තෙන්ම සංසුන් කරන්න යන තැන තමයි අසන්සුන් වෙන්නේ. සංසුන් කරන්න යන තැනයි අසන්සුන් වෙන්නේ. පාලනය කරන්න යන තැන තමයි පාලනය නැති වෙන්නේ. එතකොට වැරදි විදියට හිතන්න එපා. අය අනිත් පැත්තට ගිහිල්ලා එහෙනම් ඉතින් අප කරගෙන යන ටික. ඒ කරගෙන යන ටික තමයි මේ කියන්නේ. පාලනය කරන්න යන්නේ ඒක සාමාන්‍ය ජීවිතෙත් කරන්නේ. කැමති විදියට ප්‍රයත්නීමට උත්සාහ කිරීම නෙමෙයිද? කැමති දේ ලබා ගැනීමට දරන වෙහෙස නෙමෙයිද තියෙන්නේ එතන ආධ්‍යාත්මය තුළ? වර්ධවා ගන්න එපා. දෘෂ්ටියකට යන්න එපා. දෘෂ්ටියකට යන්න කලින් කියපු දහමත් එක්ක හරියටම ගැලපෙනවද කියලා බලන්න. ඉන්පසු දැනෙන්නේ අතිශයින්ම සෞම්‍ය වූ ගුණයක්, ශාන්ත වූ ගුණයක්, නිවුණු ගුණයක්. ඒක ඇතුළේ ලොකු වේදනා නැහැ. ලොකු සංඥාම ලොකු තියා පොඩ කුඩා සංඥාවක්වත් නැහැ. අවේදීතයි, නිරෝධ සාගතයි, විමුක්තිදායකයි කියලා කියන්නේ ඒකයි. එයාට ඕන්නම් සිහියේ සාමාන්‍ය විදිහට දැකලා යමක් පුරුදු කරන්නත් හැකියාව තියෙනවා. නමුත් එයා ඉතින් දැනගන්න ඕන සිහිය පුරුදු කරන පුරුදු කළොත් විමුක්තියට ගොඩාක් තමයි සුවදායීත්වයක් තියෙනවා. ලෝකේ තියෙන අර සාමාන්‍ය විදිහට දකින්න ස්වභාවයට ගියාම ඒවයි තියෙන පිච්චීම් ගිනි ගැනීම් වේදනාවල් ටිකක් දැනෙනවා කියලා. ඒකට තමන්ගේ කැමැත්ත ඇති වෙන්න ඕන. අවුවේ ඇවිදින් නැතුව හේවනකට වෙලා ඉන්න කැමැත්ත තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ නිවුණු නිවහනේ වාසය කිරීමේ සුවය. ඒකෙන් ලැබෙන ප්‍රසාදනීය භුක්තිය සතුට අර දැවීම අතර ලබන දෙයට වඩා හරි ප්‍රබෝෂතර සතුටක් ලැබෙන ඒක තමන්ගේ අයිතිය. ඒක තමයි තමන්ගේ භුක්තිය නේද? දැන් අපි ඒ සිසිලස හොඳට සේවන ලැබෙන AC කාමරයක සීතල කාමරයක අපි නිකන් ඒ භුක්තිය ලබනවනේ නේ. ඒ සතුට ලබනවා අපි. දැන් අපිට දැවීමක් නැහැ ප්‍රමාණවත්ව. ඒක තියෙනකොට ඒක අපි ලබනෝ ඒ භුක්තිය. ලබනකොට ඒක ශරීරයට සතුටක්. මනසටත් එහෙමයි. අර දැවීම, ගිනිගැනීම, පිච්චීම නැතුව ඒ ලබන නිරෝධ සුවය මනසට ඒක ප්‍රසාදයක් සතුටක්. ඔළුවේ තිබුණු මල්ලක් බිමින් තියලා ගොඩක් අයට කියන්නේ ඔය මිනිස්සු දැන් නම් ඉතින් මලු ඔළුව තියාගෙන යන අය නෑනේ. ඉස්සර හිටියා මිනිස්සුනේ ඔළුවට තියාගෙන මල්ල තියාගෙන කිලෝමීටර් ගණන් යනවා. නිහිල කියන්නේ ආහන්තන් නිවන් දැක්කා වාගේ කියලා හිතනවා. ඒ කියන්නේ නිවනත් ඒ වගේ කියන එකනේ මිනිස්සයා කිව්වේ. බලන්න මේ නිවන මේ සමාජය තුල තිබිලා තියෙනවානේ. ඒ ඕක ගැන හරි ගැඹුරින් අපි කල්පනා කළා නම් එහෙම අපිට යමක් අවබෝධ කරගන්න දෙනවා. ආ නිවනත් එහෙනම් මේ වගේ වෙන්නේ නැති. එතකොට ඒකේ අදහස් වෙන්නේ කර තියාගෙන තියාගෙන යන හැම මොහොතකම බරක්. එතකොට නිවන කර තියාගෙන යන එක නෙමෙයි මේ මිනිස්සයා මේ කතන්දරේ කිව්වේ සැහැල්ලු වෙච්ච වෙලාවේ. ඔළුවට මුකුත් නැති වෙලාවේ. එහෙනම් ආන්නේ ඒකයි නිවන. මේක මේ විදිහට කියනවා මිසක් වෙන විදිහකට කියන්න ක්‍රමයක් නෑ. මේ විදිහෙන් තමන්ගේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගන්න යරින් මේක කරන්න බෑ. ඒ කියන්නේ අර වටිනා භාණ්ඩයක ගණන් අඩු කරන්න බෑ වගේ මේක මීට වඩා මේ ඒ කියන්නේ අපිට තේරෙන්නේ සංඥාවලින් කියලා කිව්වට මේක සංඥාවලින් කියලා දෙන්න බෑ. ඒක වැරදි. අපිට පේන්නේ නාම රූප කිව්වට එහෙම කරන්න බෑ. එතන අපිට මේ ක්‍රියාවකින් තමයි නිවන් දකින්න පුළුවන් කිව්වොත් එහෙම බෑ. ඒ කාලෙත් තමයි බුදුහාමුදුරගේ දෙපයින් නිවන් මගට යන්න පුළුවන් ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දෙපයින් නිවන් යන්න බෑ කියලා. ඒකේ අදහස් වෙන්නේ අර ගැඹුරක්. ඒ කාලේ මිනිස්සු ප්‍රශ්න අහන විදිය හරි වෙනස්. මේ පයින් නිවන් යන්න පුළුවන්ද කියලා ඇහුවේ ඒක ලොකු ගැඹුරක් ඇතුළේ ඇහුවේ. සාමාන්‍යයෙන් ප්‍රඥාවන්ත මිනිස්සු මහ බොදු විදියට ඒ කාලේ පහළ වෙලා තියෙනවා. සංසාරේ කෙලවරට දෙපයින් යන්න පුළුවන්ද කියලා වචනවල යන්න ටිකයි අනිත් ටික යන්නේ සංවේදී විදියට. කෙනෙක් මතු පිටින් බැලුවාම පේන්නේ කකුල් දෙක මතක් වෙන්නේ දෙපයි කිව්වා. නමුත් ඊට වැඩි දෙයක් මේක පේනවා. නේද? ඊට පස්සේ ආකාශේ පදන් නැති, අහසේ පා සටහන් නැත. සමනෝ නැති බාහිරේ. අහසේ පාසටහන්නේ ශ්‍රමණය බාහිරේ නෑ. ඒකේ අදහස් වෙන්නේ මේකයි. බාහිරේ කියන්නේ සටහන. තේරුණානේ? බාහිරේ කියලා කියන්නේ සටහනක්. අපි බාහිර දේවල් අඳුනගන්නේ සටහනකින්. අහසේ පිය සටහන්නේ ශ්‍රමණයත් බාහිරේ නෑ. අහස වාගේ තමයි ශ්‍රමණය. ඇව්වා කියලා දුන්නේ නැහැ නේද? ඔය පොතේ උගන්වන්නෙත් නැහැ නේද? පොතේ කියන දෙන්නේ ශ්‍රමණයා ටවුන් එකේ නැහැ කියලා. ඒකම තමයි කියන්නේ කියලා. ඉතින් ඔය බුලිය කෑවොත් ඉතින් නිවන් දකීද? මේ මේ අපේ ඉන්න උන්දල ටික කොහොම කැලෑවල් වල ඉඳී ඉහිල්ලා. කැලේ ඉඳලා බලන්නකො මම ඉතින් කැලෑවල් වල ඕන තරම් ඉඳලා තියෙනවා නේ. මම සිංහරාජ කැලෑවල් වල ඉඳලා තියෙනවා. ආරණ්‍ය ගත හැම කැලෑවකම වගේ මාත් ඉඳලා තියෙනවා. ටික ටික කාලේ හැරි මාස 6 7 අවුරුද්ද හැරි මාසයක් දෙකක් හැරි වැඩ ඉඳලා තියෙනවා. ඉතින් මන් දන්නවා කැලෑවෙ හිටියා මොකද්ද සත්‍ය කියලා. මේක කැලෑවෙ ගිනින් තිබ්බයි කියලා නිවන් දකින්නේ මම ඊට පස්සේ තේරුම් ගත්තා. එහෙනම් ඉතින් වැද්දොත් නිවන් දකින්නේ නැහැ. උන් කැලේම නේ. එහෙම නිවන් දකින්නේ නැහැ. ආන් මේ වගේ අපි තේරුම් කරගන්න ඕන මොකද්ද? අහසේ පිය සටහන් නැහැ ශ්‍රමණයා බාහිරේ නැහැ. එතකොට බාහිර ස්වરૂපයක් නෙමේ ශ්‍රමණයා කියන්නේ. අහසේ අහස නිකලැල්ව නිශ්චලව පවතිනවා වගේ ශ්‍රමණයා නිකලැල්ව නිශ්චලව පවතිනවා. සංකේතයක් නැහැ. ෆොටෝ එකක් පෙන්වන්න බෑ. බුදුහාමුදුරන්ගේ ෆොටෝ එක දැකපු කට්ටිය දැක්කා. නැත්නම් බුදුහාමුදුරන්ට ෆොටෝ එකක් නැහැ. ඒක තමයි ෆොටෝ එක. ඒක තමයි ෆොටෝ එක. ෆොටෝ එකක් නැති එක තමයි ෆොටෝ එක. ඒ කියන්නේ සටහනක් නැති එක තමයි ෆොටෝ එක. ඔබ තේරුම් කරගන්න තමන්ගේ ෆොටෝ එක නැති වෙන්න ඕන. නැත්නම් කාඩ් එක ID එක නැති වෙන්න ඕන. දැන් බලන්න අර පළවෙනි දේශනාවෙන්න තියෙනනේ. එයාගේ ID එක නැති වුණා නේද? කොණ්ඩඤ්ඤ නාම අහෝසි කියන වචනෙන් අදහස් වෙන්නේ මොකක්ද? එයාගේ ෆොටෝ එක, ඉමේජ් එක, එහෙම නැත්නම් ID එක නැති වුණා. නාම නමනේ ID එක. ID එක නැති වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ. දැන් කොණ්ඩඤ්ඤ කියා කෙනෙක් නැත. නමුත් උතන ඉන්නා නේද තාම සිරිපාල කෙනෙක්. ධර්මදාස කෙනෙක්. සීලවතී කෙනෙක්, කරුණාවතී කෙනෙක් ඉන්නානේ. ඒව සම්මුතියෙන් තියාගන්න. මේගොල්ලන්ට බණ කියපු ගමන් මේක දාන්න හදන සම්මුතියට. සම්මුතියේ නම දාන්න නැතුව ඉන්නවා, සම්මුතිය වැඩ කරන්න නැතුව ඉන්නවා, සම්මුතියේ ඉතුරු පාඩු කරගෙන ජීවිතේ ගොඩ නගා ගන්න නැතුව ඉන්නවා. ඒක සම්මුතියම භාවිතා වෙනව මිසක් සම්මුතිය පරමාර්ථයට ගේන්න බෑ පෙන්නුතුනේ. තේරෙනනේ? දැන් මට සම්මුතියක් තිබුණත් ඒක පරමාර්ථයක ඇඳන්න බෑ. ඒක සම්මුතියෙම ඒක රෝල් වෙවි යනවා විතරයි. ඕක තේරුම් ගන්න. මම පරමාර්ථයේ සම්මුතියක් විදියට හදන්න ගියොත් එම පිස්සෙක් කරේ. ඈ? ඒ දෙක ගලපන්න බෑ. ලෝක දෙකක් නේ. දැන් අපි මේ රටට ආවම මේ රටේ සල්ලි පාවිච්චි කරනවා. ඒ රටට ගියාම ඒ රටේ සල්ලි පාවිච්චි කරනවා. මේ රටේ සල්ලි ඒ රටේ දුන්නට ගන්නවද? ගන්නෙ නෑ. එතකොට මේ රටේ සල්ලි මේ රටට වළංගුයි, ඒ රටේ සල්ලි ඒ රටට වළංගුයි. ඒ වගේ තමයි ලෝකෝත්තරත්වයේ ස්වභාවය. ලෝකෝත්තරත්වයේ තුල තියෙන ලෞකිකත්වයේ ස්වභාවය ලෞකිකත්වයේ තුල තියෙන. මේක එහි භාවිතා වෙන්නෙත් නැහැ, ඒක මෙහි භාවිතා කරන්නත් නැහැ. ලෞකිකත්වයේ තුල දැහැමි බවක් තියෙනවා, යහපත් බවක් තියෙනවා, ක්‍රියාකාරකමක් තියෙනවා, යුක්තියක් තියෙනවා, නීතියක් තියෙනවා, සාධාරණත්වයක් තියෙනවා, කළමනාකරණයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒක යන්නේ. ඒකද මේ පරමාර්ථය ගාවන්න යන්නේපා. පරමාර්ථයේ තුල අශේෂ විරාග නිරෝධය. ඒක ඇතුලේ රුපියලක්වත් නැහැ. 750ක් නැහැ. 710ක් නැහැ. සම්බ දොහිතුවක් නැහැ. අබමල් රේණුවක් නැහැ කියලා. කොච්චර අපි අතහරිනවද කියනවා නම් නිවනත් අතහැරලා වාසය කරන්න ඔබ ඒක පූර්ණව අවබෝධ කරගන්න අදක් අවබෝධ කරගන්න නැතුව මේ වචනේ පූර්ණව අවබෝධ කරගන්න කොච්චර අතහැරීම දිගු කරනවද කියනවා නම් ඒක පුදුමාකාර අතහැරීම බලන්න ඔබට ඒ කියු දේවල් ස්වභාවිකව දැනෙනවද කියලා බලන්න බොහොම හැමෙන් බොහොම සංයමයෙන් අඩු කරන්න නැතුව වැඩි කරන්න නැතුව වීණා වයන්නේ ලස්සනට ඒ ස්වරය තාලය දන්නවා වාගේ ගන්න පුළුවන්ද කියලා බලන්න තමන් තමයි දන්නේ ටියුන් එක ටියුන් එක ලස්සනට ගන්න ඕන
තමන්ගේ මනස විමුක්තියට ටියුන් කරගන්නවද ද්වේෂයට ටියුන් කරගන්නවද රාගයට ටියුන් කරගන්නවද කියලා ඒක තමන්ගේ වගකීමද බලන්න අපේ විඥානේ හැටි එක්කෙනාගෙන් එක්කෙනාට එක එක ටියුනර් එකකින් යල්ලන්නේ අපි ඔබට කියන්නේ මේ අර ඒ කාලේ ලයින් දානවා කියලා නේ කොල්ලෝ ලයින් දානවා නේද කොල්ලෝ දානවා ලයින් දානවා කියන්නේ ඒකේ අදහස බලන්න පුදුම ගැඹුරක් තියෙන ලයින් දානවා කියන එකේ අදහස ටියුන් කරනවා කියලා කියනවා ඒක රේඩියක ටියුන් කරනවා නේද සුසර කරනවා කියලා කියනවා එයා සාමාන්‍ය වචන තමයි ලයින් දානවා ඇත්තෙන්ම ලයින් දදා නේද ඉන්නේ කට්ටිය ඔක්කොම එක එක දිහා බලන්න ඔබ ඔබේ විඥානයේ යම් ආකාරයකට ටියුන් කිරීමක් කරනවා ඒ ලයින් එකට අනුව තමයි තමන්ට අහුවෙන්නේ. තමන් අල්ලන ලයින් එකට අනුව තමයි තමන්ට සද්ද ඇහෙන්නේ. තේරෙනා නේද? ඒ එකෙම ගැහණිය ඉස්සරහින් තිබ්බහම මෙහෙම ලස්සන කාන්තාවක් මෙහෙම ඉස්සරහින් දැම්බහම 100ක් මෙයාව ටියුන් කරන්නේ කොහොමද? 100 ආකාරයකටනේ. එකම පිරිමියෙක් ඉස්සරහින් තිබ්බහම එයාව ටියුන් කරන්නේ ආන්න ඒ වගේ අපි ලෝකය ටියුන් කරනවා කොහොමද? නිරෝධයට, විමුක්තියට, නිවනට, අසංකාරිකත්වයට, අකාලිකත්වයට, අවේදිත්වයට, පුජ්‍යලත්වයේ දුර වූ තැනට සම්මාදිට්ඨියට, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, වායාම, සති, සමාධි, ප්‍රඥා මේ ආදී ගුණයන් අපි ටියුන් කරගන්නවා ප්‍රඥා නිරෝධයට ටියුන් කරගන්නවා අපි කරන්නේ ඒක හැබැයි අර අනිත් අයගේ ලයින් ටියුන් කරනවා වගේ නෙමෙයි මේක ඩිංගක් වෙනස් දෙයක් මේක මානසිකම ආයන ටියුන් කිරීම අනිත් අයත් ඉතින් ඒක කරන්නේ ඒක තමයි හැඩගස්සන එකනේ ඒක බලන්න හැඩගස්සන. දැන් ඔන්න හරියට කෙනෙක් අපිට ටියුන් වෙන්නේ නැත්තම් ළඟ ඉන්න කෙනාම අපි ටියුන් කරනවා. මේ අර අහවල් එනාගේ අහවල් කෙනා අර ඉන්නේ. ආ ඇත්තද? එයා ඉඳලා මේ වෙලාවනේ ආ ඇත්තද? ආ හොඳයි. එයා මෙහෙමනේ එයා මෙහෙම සම්මානයක් දෙන්නලා තියෙනවනේ. ආ ඇත්තද? ආ හරි. එහෙම නැත්තම් එයා නරකයි. එයා මේ වගේ කෙනෙක්. ආ එහෙ ඇත්තද? එහෙමද? එයාගේ ටියුනර් එක වැඩ කරන විදිහට ටියුන් වෙනවා. ඉතින් හරි විදියට ටියුන් කරගෙන ලෝකේ ඉන්න එක ඔබේ වගකීම. සංගීත භාණ්ඩත් එහෙම තමයි. ඒකත් අර ටියුන් කරනවා. හරියට ස්වරය මතුවෙන්න. ඉතින් බලන්න ඉතින් තමන් කොතෙන්ද තමන්ගේ මනස ටියුන් කරන්නේ කියලා. යම් කිසි හැසිරවීමක් තියෙනවා. එහෙම නැත්නම් ධර්මයක් අපිට අවබෝධ කරවන්න බැහැ. නමුත් ඒ හැසිරවීම පුජ්‍යලත්වයේ උදසාවන හැසිරවීමක්
නෙමේ, චේතනාවට බරවීම සඳහා කරන හැසිරවීමක් නෙමේ, උපාදානයේ පිණිස හැසිරවීමක් නෙමේ. දැන් බුදු කෙනෙක් බුදු කිස කියලා ඉෂ්ට කරනවනේ යම් කිසි කාර්යයක්. උන්වහන්සේ ඒ දේ ලෝකයට කළේ නැත්නම් අපිට අද ධර්මය නැහනේ. එතකොට ඒ හැසිරවීම කරේ මමත්වයටද? මම මේ ලෝකෙම ලොක්ක වෙන්න කියලාද? නැහනේ. තේරුණානේ? යම් හැසිරවීමක් තියෙනවනේ ඒ හැසිරවීමේ චේතනාමය පසුබිම නිරෝධයි. ඉතින් අපි ඕව හැසිරි පිටින් බැලුවාම නම් කිව්වේ බුදුහාමුදුරන්ට ඇයි ඕව කරන්න කියලා ඇහුවා. දැන් මගෙන් උනත් අහන්න පුළුවන් ඔබ වාගේට තණ්හාව නැත්තම් ආසාව නැත්තම් මොකටද වාහන, මොකටද ඉඩකඩම්, මොකටද සල්ලි අල්ලනවද, මොකටද මේ පොත් ලියන්නේ, මොකටද මේ නිකම් බණ කියන්නේ මේ කියලා අහන්න පුළුවන්. ඒක තමයි මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැති කම. බුදුහාමුදුරුවෝ දිහා බලලා හැමෝම කිව්වා ගොඩක් අය. ඒකට මිනිස්සු මේ නොදන්න කම, නොතේරෙන කම. ආසාව නෙමෙයි නිවරද? ආසාව හැරෙන දැත්ත. පිහිය නෙමෙයි නිවරද? පිහියෙන් කපන කොටන දේ. පෑන නෙමෙයි නිවරද? පෑනෙන් ලියන දේ. ක්‍රියාව නෙමෙයිනේ වරද? ක්‍රියාව හොඳට නරකටද යන පිළිබඳ නේ. සිත නෙමෙයිනේ වැරදි? සිතන දේ. දැන් තේරෙනානේ? මොනවද තියෙන්නේ දේශනා අතර මොනවද ගැටලු? චේතනාව කියන්නේ මොකද්ද කියලා තුලින්ම එක මතු කරගන්න. ඒක තමයි වැදගත්. මම මෙහෙන් දෙනවට වැඩිය ඔහෙන් තේරුම් ගන්න එක. දැන් ගමනක් යන අහන පාර යන කෙනෙක් ඔයා කොහෙද යන්නේ කියලා. එයා කියනවා මම පන්සලට යනවා, දාන ගෙනියනවා. එතකොට දාන ගෙනියන චේතනාව. තව කෙනෙක් කියනවා මම කඩේට යනවා. එතකොට කඩේට යන දවසට කඩේට යන චේතනාව. ඊට පස්සේ සමහර වෙලාවට කොයිද යන්නේ? මම මේ නිකන් ඇවිදිනවා, ව්‍යායාමයට ඇවිදිනවා. එතකොට එහෙම නෑ, මුකුත් නෑ, ගේන්න නෙමෙයි යන්නේ, සවුමක් ඇවිදින්න යන්නේ. ව්‍යායාමයට ඇවිදිනවා. එතකොට චේතනාව කියන්නේ මොකක්ද? එයා හිතේ තියාගෙන යන්නේ මොකක්ද? කඩේ යන්නද, පන්සල් යන්නද, නිකන් ඇවිදින්නද? අරමුණනේ. ඊට පස්සේ එයා ක්‍රියාදාමයක් තියෙනවා. චේතනාවක් මුල් කරගෙන. අන්න ඒකට තමයි චේතනාව කියන්නේ පසුබිම් වෙච්ච එක. පසු කතාව, ඒකේ අර්ථ කතාව. සිතිවිලි කියන එක අපි විසින් හදන දෙයක්. ඒක අපේ අරමුණු දාලා තියෙනවා. දැන් ඔයාලට අපේ ගෙදර ගියන සිතිවිලි පහල වෙන්නේ නැහනේ. ඇඹිලි පිටියේ හාමුදුරන්ගේ ගෙදර පිළිබඳව සිතිවිලි පහල වෙනවද ආට? නැහනේ. ඇවිල්ලා නැහනේ කොහෙලාවක. ඒ උළු හොයලා තියෙනවද, සීට් හොයලා තියෙනවද, ගේට්ටු දාලා තියෙනවද, කොයි වගේ ඉදමත්ද, මොන වගේ පාට ගාලා තියෙනවද, මුකුත් එන්නේ නැහනේ. ඇයි ඒ? ඔයා දැකලා නැහැ, අහලා නැහැ, ඔයා දාගෙන නැහැ. ඒ නිසා ඒ පිළිබඳව සිතුවිලි පහළ වෙන්නේ නැහැ. අපි අරමුණු කරන්න ඕන. දැන් මම මෙහි ඉඳලා විදේශ රටක වඩින්න ඕනේ කියන දේවල් ටික දැම්මා, මට ඒක සිතුවිලි පහළ වෙනවා. අහවල්ලාවල් වෙලාට යන්න ඕන, අහවල් වෙලාට යන්න ඕන, අහවල් වෙලාට රෙදි කරන්න ඕන කියලා මේ ඔක්කොම පහළ. ඊට කලින් පහළ වුණා දේවල් පහළ වුණා. එතකොට මම මේ අර පහළ වෙන සිතුවිලිත් එක මම තරහ වෙන්න ඕනද? නෑ නේ, අත්‍යවශ්‍ය කරන සිතුවිලි. ඒක මම බාර ගන්න ඕන. හරිනේ, මේ ටයිම් එකට මම ලෑස්ති වෙන්න ඕන, මේ ටික සිවුරු ටික හදා ගන්න ඕන, මේ බෑග් එක ලෑස්ති කර ගන්න ඕන කියලා. දැන් මම තරහ වෙන්න ඕනද මගේ හිතේ සිතුවිලිත් එක්ක? එහෙම නෙවෙයි, දැන් පිස්සෙකේනවානේ. අර සිතුවිල්ල මන්ට අට්ටක් ගාලා ගන්න ඕන. අරගෙන එයා මට දෙන්නේ සංඥාව, මේ වෙලාවට යන්න ඕනේ කියලා දාලා තියෙනවා. මේ ටික අවශ්‍ය කරනවා, මේ ටික අවශ්‍ය කරනවා, මේ ටික අවශ්‍ය කරනවා කියලා යටිනවා. දැරිලා මම විභාගයක් මොකක් හරි බාර ගන්නවා ඔබ හරි කවුරු හරි. එතකොට ඒ ඒ ආට සංඥායන ඔයා මේ විෂය පොත කියවන්න ඕන මේ විෂය පොත කියන්න ඕන අර පොත කියවන්න ඕන මේ පොත කියවන්න ඕන අර කෙනා හම්බ වෙන්න යන්න ඕන අර පේපර් එක ගේන්න ඕන මේ ඔක්කොම සිතුවිලි පහළ වෙනවා. එතකොට ඔයා මේ යටපත් කර කර හිටියොත් ඒක නෙමෙයි කාරණේ. ඒක නෙමෙයි කාරණේ. සාහි සිතුවිලි පද්ධතිය සාහි කරත් මේ දේවල් අපි බාර ගන්න ඕනේ. ඒක මම කියන්නේ ඔය යටපත් කරන්න ගියොත් එහෙම අර සාමාන්‍ය ජීවිතයේ සියලු කරුණු කාරණා අකර්මණ්‍ය බවට පත් වෙලා පිස්සෙක් වෙලා කැලෑවල් වලට එනවා. එහෙම නැත්නම් පිසංකුටු යනවා කියන්නේ ඒකයි සිතුවිලි යටපත් කරන්න ගියොත්. අපි කැමති දේ අපිට පහළ වෙන්න ඕන. දැන් මම දකින්නේ මට අකමැති දේක් මට මතක් වෙන්නේ නැහැ කියන සත්‍යය. නමුත් අනිත් අය ඕක තේරුම් ගන්නෑ. ඒගොල්ලොම කැමැත්ත දීලා සංඥාව දීලා නැත්නම් ඒකට පහර දෙන එක තේරුම් ගන්න නැහැනේ. තමන්ම කැමැත්තක් දීලා ඒකට ආයි පහර දෙනවා. ඒ කියන්නේ ගෙදරට එන්නේ කියලා ආරාධනයක් කරලා ගන්නවා. තමන් දැනගන්න තමන් ආයාචනා කරපු දේ තමන්ගේ හිත යටින් ආස කරන දේ තමන්ට එනවා. ඒ කියන්නේ සිත අවුල් කරගන්න හදන්න එපා. තමන් ගේට්ටුවේ අරලා දැම්මහම ඒ ගේට්ටුවේ අරලා දාන්නේ ඕන කෙනෙකුට එන්න කියලා. එතකොට බල්ලොත් එනවා, හරකුත් එනවා, ඔක්කොම වෙනවා. ගේට්ටුව අහලා තියෙනවා. අහලා තිබ්බම එන්නේ නැහැ. ඒ කියන්නේ කාටවත් ඇතුල් වෙන්න බෑ කියන එක. ඒ වගේ අපි මනසක් කොයි පැත්තට හරි විවෘත කළොත් එහෙම ඒ විවෘත කරපු තැනින් එක්කෝ හොඳ සිහියෙන් ඉන්න ඕන. අර කවුද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මුරකාරයෙක් වගේ. ගේට්ටුවේ අරලා තිබ්බ තමයි. හැබැයි මුරකාරයෙක් දාලා තියෙන්නේ. නේද? එතකොට මුරකාරයෙන් ලයිස්තුව දීලා තියෙන්නේ මෙන්න මේ මේ අයට එන්න දෙන්න පුළුවන්. මේ අය ගන්න බෑ කියලා. ඒ නිසා ඔබට මුරකාරයෙක් ඉන්න ඕන. කම්පියුටර් එකකට තියෙන වෛරස් ගාඩ් එකක්. එතකොට වෛරස් ගාඩ් එකකින් එයා මේ පෙරන්නේ කම්පියුටරේට අහිතක් වෙන්නේ නැති දෙයක් ඕන දෙයක් ගන්නවා. අහිතක් වෙන දෙයක් ආවොත් එයා ගන්නෑ. ඒ වගේ. එතකොට චේතනා මේකින් අදහස් වෙන්නේ ඔබේ මනස අවුල් කරන ඔබේ මනස විනාශ කරන දේ. තේරෙනා නේද? මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අවිද්‍යාව. එන්න දෙන්නේ පෙරනෝ. චේතනා ගැනීම වරදක් කියන්නේ ඒකයි. එයා පෙරනෝ. පෙරලා ක්‍රියාව නෙමෙයි පෙරන්නේ යා. චේතනා. යාට ඇවිදින්න පුළුවන්. ඈ? දුවනකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දුවනකේ චේතනාවනේ. කතා කරනකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කතා කරනකේ චේතනාවයි. බලනකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ බලනකේ චේතනාවයි. හ්ම්. දැන් සමහර අය හිමීසරේ ළඟට එනෝ කතා කරන අසරණ මූඩ් එකක් පෙන්නගෙන ඇවිල්ලා නෝන මාත්‍යා මට කීයක් හරි දෙන්න කියලා හරිද පර්ස් එක අදිනකොට පර්ස් උදුරන් දුවනවා. එතකොට එයාගේ චේතනාව තිබුණේ මොකද්ද? යාට තිබුණේ හොරකම්. වෙන ක්‍රියාවක් මාව පාල ඔන්න මේ හොරකම් කළා. ක්‍රියා කළා. දැක්කනේ? ඉතින් ඒ වගේ චේතනාමය ස්වરૂපය කියලා කියන්නේ තමන්ගේ ක්‍රියාවේ යට තියෙන දෙයක්. එතකොට සැබෑ මිනිස්සෙක් වෙනවා. ඇත්තෙම ඔයා අසරණයි. එයාට ඇත්තෙම සිදුවෙච්ච මේ අහිමි මුදල් අහිමි වීමක් කර්මයක් හරි දෙයක් නිසා එයා චේතනාවෙන් ඇවිල්ලා බොහොම දයාවෙන් කීයක් හරි ඉල්ලගෙන එයා බස් කුලිය හදාගෙන එයාගේ ගමන යනවා. එයාගේ ඇතුළේ චේතනාව තිබුණ පාරිශුද්ධත්වයක් තිබුණා පිරිසුදු බවක් තිබුණා. ඔය ලේසි නෑ වාට ඔය කියලා දුන්නෙත් නෑ ඔයා සම්පූර්ණයෙන් වටහා ගත්තයි කියලා හිතන්නත් එපා. තව ගොඩාක් පිළිබඳව අදහන්න. මොකද චේතනාව නිරෝධ කරනවයි කියන ඒ සීමාව කරා ගමන් කිරීම කියන්නේ ගොඩක් දුර ගමනක් තියෙන එකක්. හිතන්න එපා අපි වචන 10කින් අර විභාගයට ලියන්න කරුණු ටිකක් හම් වෙච්ච ගමන් හරි මම ඒක ඉගෙන ගත්තා කියලා හිතන්නේ. මට කියලා දෙන්නත් ඕක සෑහෙන වෙලා යන වැඩක්. ඕක ගැන තමයි අපි මේ භාවනා වැඩසටහනවල පුරාම කතා කරන්නේ චේතෝ විමුක්තිය ගැනනේ. ඒකට වගේම වටහා ගන්නත් කාලයක් යයි. ඈ ඉතින් අඩක් වටහාගෙන හිතන්න එපා වටහා ගත්තා කියලා. ඉසයි ඉස්සරහට ඉස්සරහට ගොඩාක් එක වටහා ගන්න පැටි කඩවල් තියෙනවා. සරල ක්‍රියාදාමයකින් බෙදීමක් හැදීමක් ගණනය කිරීමක් නෙමෙයි මේ ධර්මය කියන්නේ නිවනයි කියලා. අපි අය බොහොම ඉක්මනින් තීරණ ගන්න හරියට ඕන මේක හරිද මේක වැරදිද කියලා. පරීක්ෂණ කරන්නේ නැහැ. කම්මැලිනේ. සිංහලයාගේ සිංහයා වකරේකත් වෙන්නේ සිංහයාත් හරි කම්මැලි සතෙක් වගේ නිසා. අපේ මිනිස්සුන්ට සිංහලයා කියලා වැටුනෙත් ඒක නිසාද දන්නේ. හරි කම්මැලි ඉක්මනින් තීන්දුව తీරන ගන්නවා. ඒක මම නෙමෙයි තීරණය කරගත්තේ, තේරුම් ගත්තේ. ඉස්සෙල්ලම තේරුම් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ මේක. දැන් ආපු ගමන් දේශනා කරේ මොකද්ද? චූලහස්ති පදෝපම සූත්‍රයේ මේ දැක්ක ගමන් තීරණය කරන්න එන්න එපා කිව්වා. දැක්ක ගමන් හොඳයි නරකයි කියලා මේක බෙදලා විනාශ කරන්න හදන්න එපා කිව්වා. මේ අපේ දේශනත් එහෙමනේ. එක්ක හොඳයි කියලා පිළිගන්නෝ සද්ධාවෙන් කර තියාගන්නෝ, එහෙම නැත්තම් නරකයි කියලා මේකට නිග්‍රහ කරලා මේක අයින් කරනවා. මේ දෙකම පරිපෝදයක්. මේ දෙකම පරිපෝදයක්. මං කියන්නේ හොඳයි කියලා කර තියාගන්න කෙනා හොඳයි කියලා. ඈ ඒක විතරක් නෙමෙයි, නිග්‍රහ කරන එකත් හොඳ නෑ. මේකට පාට හොඳයි කියලා මේක කර තියාගන්න එකත් හොඳ නෑ. එහෙමින් යන්න. මේකද අපි මේක විමසා බලනකොට අපි අහුරන්නේ නැහනේ, ඔබට තහනම් කරන්නේ නැහනේ අර වෙන වෙන ආගම් වල වගේ නේද? විවසන තරමටයි ධර්මයේ පාදින්නේ, ධර්මයේ තේරෙන්නේ. අවිද්‍යාවේ ලක්ෂණය තමයි විමසුමට ඉඩ දෙන්නේ. මේක පිළිගන්න ඕන, මේ විදියටම පොතේ තියෙනවා අපි කියනවා, ඒ නිසා මේක පිළිගන්න. එතකොටයි ඔබ තථාගතයන් වහන්සේ පිළිගන්නේ, එතකොටයි ඔබ දෙවියන් පිළිගන්නේ. මේක ප්‍රතික්ෂේප කළොත් එහෙම ඔයා අපාය කියලා බය කරනවා. තථාගත සැබෑ ධර්මයේ තියෙන ස්වභාවය තමයි විමසන්න, විමසන්න, විමසන්න. ඔබට විමසන්නමයි අවසර දෙන්නේ. පිළිගන්න එපා, ඈ ප්‍රතික්ෂේප කරන්නත් එපා. විමසන්න, විමසන්න. සත්‍ය ප්‍රත්‍යක්ෂතාවයෙන් ලබා ගන්න. ඔබේ හදවතට සිසිලක් දැනෙන්නේ නැද්ද? මේ වචනවල සතුටක් දැනෙන්නේ නැද්ද? මොන තරම් භාග්‍යවන්ත වූ දහමක්ද? අසිරිමත් වූ දහමක්ද? මොන තරම් අලංකාරද? දැන් අහයි අපි ගෙදර ගිහින් මොකද්ද කරන්න ඕන කියලා. මේ කියන ටික තේරුම් ගන්න උත්සාහ කරා. එච්චරයි. එතකොට මේ ටික තේරුම් අරගෙන ඉවර වෙනකොට ඔබ පූර්ණත්වයට පත් වෙලා ඇති. නේ? මේ කියන ටික තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ගැඹුරු කරුණක් මේ පාළේ දේශනා කරා. දේශනා කරාම ඒක තේරුම් ගන්න උත්සාහ කරා. තේරුම් අරගෙන උත්සාහ කරලා අවසන් වෙනකොට එයා අරියත්වයට පත් වෙලා. මාර්ගඵලවලට පත් වෙලා. මෝඩයෙකුට නම් කියන්නේ මොකද? ඕවා කරන්න බැරි වැඩ ඕම කෙරෙන්නෙම නැහැ. ඕවා කරන්න බැරි වැඩ කියලාමයි කියන්නේ. ඔය ඇත්ත මේක මිනිස්සුයෙකුට කරන්න බැරි, පුජ්‍යලයට කරන්න බැරි දෙයක්. මේක අසිරිමත් දෙයක්. ඒකෙන් අදහස් වෙන්නේ තව තවත් මගේ වැලියු එක වැඩි වෙනවා. මොකද හේතුව ඇත්ත නේනම් මම කරන්න බැරි වැඩක් කරලා තියෙන්නේ. ඕක කරන්න බැරි වැඩක් කියලා කියනකොටම තේරෙන දේ තමයි මොකද්ද? ඇත්ත නේ, මම කරන්න බැරි වැඩක් කරලා තියෙන මිනිස්සුන්ට. ඕකනම් ඔහොම ලේසියෙන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් මං අමාරු දෙයක් මං කරලා තියෙනවා. ඕම සරලව හම්බෙන්නේ නෑ නිවන. එහෙනම් මං ගොඩාක් වටින දෙයක් කරලා තියෙනවා. දැන් බලන්නකෝ, තරුණ කාලේ ධර්මයේ දැක්කෙත් ඒකයි. ධර්මයේ දැක්කහම තියෙන වටිනාකම කොහේ ගියා? මේ මහා පඬිතයා වගේ ඉන්න පුළුවන්, විශාරදයා වගේ ඉන්න පුළුවන්. දන්නවා වුණත් නොදන්නවා වුණත් එයා දැකීමෙන් මතකයෙන් කටයුතු කරන්නේ නැති නිසා හරි පහසුයි. පොදෙන් ගියත් උන්වහන්සේ ජාම බේරගෙන එනවා. මොකද හේතුව? එයා දැනුමින් නෙවෙයි වැඩ කරන්නේ. එයා දැකීමෙන් වැඩ කරන්න පුළුවන්. ඒ ඕනම දෙයකට විශ්ීය ගුණයක් පහළ වෙනවා. මම කතා කරනවා, මම දේශනා කරනවා, මගේ බණ මං අවබෝධ කරගත්ත එක කියලා ඒක එහෙම එකක් වෙන්න එකක් නැහැ. එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. ඒක තමයි ධර්මයේ ගුණය, ධර්මයේ හැටි. ඉතින් මං කතා කරනවා නෙමෙයි, මගේ දෙයක් කතා කරනවත් නෙමෙයි. ප්‍රශ්නෙත් ඔබේ, පිළිතුරක් ඔබේ. මා ළඟ ප්‍රශ්නත් නැහැ, පිළිතුරුත් නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මම මොකුත් කියන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. උගන්වන්නෙත් නැහැ, වෙනස් කරන්න කියන්නෙත් නැහැ, තියාගන්න කියන්නෙත් නැහැ. මම වෙනම මේ මානව ස්වභාවය තුළ ඇති වෙච්ච ගැටලුව සහ ඒකේ තියෙන සැබෑ තත්වය ගැන මේ විග්‍රහයක් කරනවා. මේ විග්‍රහය තුළ ඥානවන්තයා නිරෝධය අඳුරගන්නවා. උත්තර 10ක් ලියලා වැරදි 9ට 9ක් ලකුණු කරනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා මොකද කරන්නේ? උත්තර 10ක් ලියලා වැරදි 9 ලකුණු කරනවා ගුරුවරයා. ඊට පස්සේ අනිත් මේ විභාගෙ ලියන කෙනා මොකද කරන්නේ? ඉතුරු එක මොකද්ද කියලා බලනවා. ඊට පස්සේ ඉතුරු එක තමයි උත්තරේ. දැන් ස්වාමීන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා දේශනා කරනවා. එතකොට මොකද්ද තියෙන්නේ? ඔබ ඉතුරු එක හොයන්නේ. ඒ කියන්නේ සංස්කාර නොවනක හොයන්නේ. සංස්කාර සියල්ල අනිත්‍ය නම් සංස්කාර නොවනක හොඳයි. තෙරුවන් සරණයි හැමදාම.